තෙරවරු අද පියවර සටහන්.
සත්පුරුෂයන් හමුවේ දහම් ශ්‍රවණය කරපු ගොඩාක් අය හිටියා. හැබැයි ඒකෙන් ප්‍රතිලාභ ගත්තේ පාරමී ධර්මයන් පූර්ණ කරපු අය විතරයි. මං කිසිම පාපයක් කරේ නැහැ. මම ධර්මයේ පිහිටලා කටයුතු කරපු එකයි මම කරේ. එහෙනම් මම මොකටද මැරෙන්න බය වෙන්නේ කියලා හිතනවා. ඊළඟට කියනවා ස්ත්‍රියකට වසී වෙලා මිත්‍ර දෝහිකම් කරන්න එපායි කියලා, පව්කම් කරන්න එපායි කියලා. තමන් දන්නා උත්තරීතර මනුස්ස ගුණ ධර්මයන් එකක්වත් අල්ප මාත්‍රයකවත් බිඳ හෙලෙන්නේ නැතුව ලෝක සත්‍යය කියලා යහපත සල්සනවා. අන්න ඒ තුළ ප්‍රඥාව මෝරනවා. නැත්තම් කෙනෙකුට දන් දෙන්න පුළුවන් ඕනතර වීසි ගල්ලක් දන් දෙන්න පුළුවන් ඉඳා කියලා සත්පුරුෂයන් වහන්සේලා විසින් දේශනා කරන ලබන සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ.
එහෙනම් එන්න. එතෙර වෙච්ච උත්තමින් තිර බවට පත් වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමැති සසරි එතෙරගෙන තෙරවරු.
නමෝ නමෝ බුද්ධ දිවාකරාය, නමෝ නමෝ ගෝතම චන්දිමාය, නමෝ නමෝ නන්ත ගුණන් නවාය, නමෝ නමෝ සාක්‍යනන් දනාය. ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතුනි තෙරවරු දේශනා මාලාවේ අපි කලින් දේශනාවේ සාකච්ඡා කරන්නට යෙදුනේ ප්‍රඥා පාරමිතාව ගැන. අපි අයිහිදී බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්නට යෙදුනා. අපි අද දේශනාවේ ප්‍රඥා පාරමිතාව ගැන තවදුරටත් කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගිය සතියේ කතා කරපු දේවල් පුංචි මතක් කිරීමක් කළොත්, අපි සාකච්ඡා කරා පින්වතුනි ප්‍රඥාව කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් මනුස්සයෙක් තුළ පවතින නුවණකට නොවන බව අපි තේරුම් ගත්තා. ඒ වගේම ප්‍රඥාව කියන එකට බාධා වෙන කරුණු මොනවද කියලා සාකච්ඡා කරා. පංච නීවර ධර්මයන් ගැන. ඒ වගේම ප්‍රඥාවේ පූර්ණත්වය තමයි නිවන කියලා කියන්නේ. ඒ වගේම ප්‍රඥාව පූර්ණය කර ගැනීමට අනෙකුත් පාරමිතා ධර්මයන් උදව් වෙන බව අපි සාකච්ඡා කරා. එතකොට පින්වතුනි මේ ප්‍රඥාව කියන එක වර්ධනය කරගන්නේ කොහොමද? ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න යෙදුනොත් අපි ඒක යම් කොටසක් කතා කරා. ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා අර ආලවක යක්ෂයාගෙන් අහපු ප්‍රශ්නයට අනුව, කතන්සු ලබතේ පඤ්ඤා, තථාගතයන් වහන්සේ පිළිතුරු දුන්නේ සුසුතා ලබතේ පඤ්ඤං කියලා. එහෙනම් ශ්‍රවණයෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. මොකක් ශ්‍රවණයෙන්ද? දහම් ශ්‍රවණයෙන්. සත්පුරුෂයන් වහන්සේලා විසින් දේශනා කරන ලබන සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. එහෙනම් සද්ධර්ම ශ්‍රවණය කිරීම තමයි ප්‍රඥාවට හේතු කාරණා වෙන්නේ. එතකොට සද්ධර්ම ශ්‍රවණය කියන එක හැම කල්හිම ලබන්න බැරි බව ගැන අපි කතා කරා. ඒ ඒ කාලයන් වලදී සද්ධර්මය ලෝකෙ තිබුණේ නැහැ. තථාගතවරු ලෝකෙ පහළලා හිටියේ නැහැ. මහා බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරණ කාලෙදී ඇතම් කාලවලදී උන්වහන්සේට බුදුවරු මුණ ගැහුණා. ඇතම් කාලවලදී අබුද්ධෝත්පාද කාලයන්හිදී ඉපදුණා. ඒ කාලයන් තුලත් උන්වහන්සේ ප්‍රඥා පාරමිතාව හැකේ උපරිමයෙන් පුරන්නට යෙදුණා. නමුත් ඔබට පින්වතුනි, ඔබ මේ ඉන්නේ බුද්ධෝත්පාද කාලයක. සද්ධර්මයේ තියෙන කාලයක, සත්පුරුෂයන් වහන්සේලාව අහන්න දකින්න ලැබෙන කාලයක. එහෙනම් ඔබට සද්ධර්ම ශ්‍රවණය කියන එක කරන්න පුළුවන්. ප්‍රඥාවකට මූලික හේතුවන, ප්‍රඥාව ලැබීමට මූලික හේතුවක් වන සද්ධර්ම ශ්‍රවණය කියන එක ඔබට ලබන්න පුළුවන්. එහෙනම් ඒක කරන ගමන්, ඒ සද්ධර්ම ශ්‍රවණය කරන ගමන් තව කර යුතු බොහෝ කරුණු කාරණා තියෙනවා. ඒක මොකද හේතුව? බණ ඇසූ පමණින්ම ප්‍රඥාව මෝරන්නේ නැහැ. ඒකට තව හේතු කාරණා උදව් වෙනවා. මොකද ප්‍රඥාව කියන එක හිතේ හට ගන්න නම් ඒ සඳහා සුදුසු පරිසරයක් හිතේ සැකසෙන්නට ඕනේ. එහෙම නැත්නම් පාරමිතා ධර්මයන් පුරනවා කියලා එකක් තියෙන විදිහක් නැහැ. මොකද ඔබ නිගමට කල්පනා කරලා බලන්නකෝ මුතුනි, කෙනෙක් බුදු වෙන්නේ කොහොමද කියලා. කාගෙන් හරි අහලාද බුදු වුනේ? දැන් තථාගතයන් වහන්සේ මංගල ධර්ම දේශනාවේ සඳහන් කරන්නේ පෙරණවසු වූ මේ දහම් ධර්මඥානිය පහළ වුණායි කියලා, විද්‍යාව පහළ වුණායි කියලා, ප්‍රඥාව පහළ වුණායි කියලා, ආලෝකය පහළ වුණායි කියලා. පඤ්ඤා උද්දපාදී, ආලෝක උද්දපාදී, විද්‍යා උද්දපාදී ආදී වශයෙන් දේශනා කරන්නේ. කොහොමද බුදු කෙනෙක් බුදු වෙන්නේ එතකොට? කාගෙන්වත් අහලා නෙමෙයි මේ බුදු වෙන්නේ. එහෙනම් බුද්ධත්වයේ කියන එක උඩින්ද වැටුනේ? බොමැඩ ඉන්න ඉඳ වාඩි වෙලා වැඩ ඉන්නකොට උඩින් වැටුණාද බුද්ධත්වයේ කියන එක? එහෙම වෙන්න විදිහක් නැහැනේ. එහෙනම් ඒ බුදු පරිසරයේ හිතේ ඇති වුණා, ඇති කරගත්තා. ඔන්න ඔය කියන බුදු පරිසරයේ හිතේ ඇති කරගන්න තමයි පින්වතුනි ඒ අසංකේය ගණන්, කල්ප ගණන් මේ පාරමිතා ධර්මයන් පූර්ණය කළේ. මේ පාරමිතා ධර්මයන් පූර්ණය කරගෙන ආවේ. මොකද ඒකට හේතුව අපි ගිය සතියේ කතා කරා වගේ මේ සසරේ පුරුදු කරගත්ත දේවල්, කාමයෙන් අන්ධ වෙලා කටයුතු කරන දේවල්, ද්වේෂයෙන අන්ද වෙලා කටයුතු කරන දේවල්. බුද්ධාදී උත්තමයන් වහන්සේලා කෙරෙහි තියෙන සැකයෙන් කටයුතු කරන ඒවා. මොනවා හෝ පාප දහම් වල ඇලිලා ගැලිලා කටයුතු කරන දේවල්. ඔන්න ඔය කියන පුරුදුත් එක්ක ආපු ගමනේ ඒ පුරුදු හිතින් අතහැරෙන්නේ නැත්තම්, පුරුදු කරලා නැත්තම් යහපත් වූ දේවල්, ප්‍රඥාව කියන එක ලබන්න සුදුසු හිත් පරිසරය සැකසෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥා පාරමිතාව පූර්ණේ කර ගැනීමට අනෙකුත් පාරමිතා ධර්මයන් අපි උපයෝගී කරගන්න උදව් කරගන්නවා. දැන් දානය ගැන කතා කරොත් එහෙම යම් ප්‍රඥාවක් මුල් කරගෙන දීපු දානය මහත්ඵල මහානිසංස වෙනවා. දන් දෙන්න ඕන කෙනෙකුට පුළුවන්. අපි කියන්නේ සකසා දන් දෙන්න කියලා. ගුණයට දන් දෙන්න කියලා. එහෙනම් ඒ ප්‍රඥාව වැඩෙන දේවල් නැත්තම් කෙනෙකුට දන් දෙන්න පුළුවන් ඕනතර වීසි ගල්ලක් දන් දෙන්න පුළුවන් ඉඳා කියලා. එහෙම කෙරෙන්නේ නැහැ. මහබෝසතාණන් වහන්සේ සමහරට පටන් ගත්තේ එහෙම වෙන්නේ නැති. බල්ලෙකුට කන්න ටිකක් දීලා නිවන හොයන්නේ නැති. නමුත් හැමතිස්සෙම හිටියා සත්‍ය මොකද්ද කියන, කුසලයේ මොකද්ද කියන හොයන මානසික මට්ටමක් තමයි තිබුණේ. එතකොට ඒක හරියන්නේ නැති වුණාම තව තව විදිහවලට දුන්නා. පුරුදු කරගෙන පුරුදු කරගෙන ආවා. දානය කියන එක පුරුදු කරගෙන පුරුදු කරගෙන පුරුදු කරගෙන ආවා. ජීවිතය පවා දන් දුන්නා. ඒ හැම දෙයක්ම කරේ කුසලයේ මොකද්ද සත්‍ය මොකද්ද කියන හොයන මානසික මට්ටමකින්. සත්‍ය අවබෝධය පිණිසයි එහෙම කළේ. බුද්ධත්වය පිණිසයි ඒව කළේ. එහෙනම් ඒ හැම අවස්ථාවකදීම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාවම වර්ධනය වුණා. සිල් රැක්කා. සමහර විට පටන් ගන්න නැති බොහොම සුළුවෙන්. සමහර වෙලාවට නොඑක් වෘත සමාදන් වෙලා ඉන්නේදී. පොහේට පෙහෙව සමාදන් වෙලා ඉන්නේ නැති. එහෙම ඉඳලා බලනවා. සත්‍ය මොකද්ද කියන, සත්‍ය මොකද්ද, කුසලයේ මොකද්ද කියලා. ඒවා ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න තමයි එතනින් එහාට යමක් තියෙන බව වටහාගන්නේ. එහෙනම් ඒවැ කරන්න පුළුවන් උපරිමයකටම කරනවා. ජීවිත පරිත්‍යාගයෙන්ම කරනවා. ජීවිතය ගැන තකන්නේ නැහැ. අන්න ඒ මට්ටමට එනකම් මේවා පුරුදු කරලා තියෙනවා. ඒ දේවල් වල ප්‍රතිඵල තමයි එදා ඒ බොමැඩ වැඩ වුණ වෙලාවේදී විපාක දුන්නේ. ඒ හිතේ බුදු පරිසරයේ ගොඩ නැගුවේ ඔය කියන පාරමිතා ධර්මයන්. සත්පුරුෂයන් හමුවේ දහම් ශ්‍රවණය කරපු ගොඩාක් අය හිටියා. හැබැයි ඒකෙන් ප්‍රතිලාභ ගත්තේ පාරමී ධර්මයන් පූර්ණේ කරපු අය විතරයි. නැත්තම් ඔය පෙරම් පුරාගෙන යන ගමනේදී දේවදත්ත කියලා කියන්නේත් එකටම ආපු කෙනෙක්. ඒ භවය අත්භවයක් ගානෙම වෛරය පිරිමහ ගන්න හැදුවා මිසක් සත්‍ය හොයන්න උත්සාහ කරේ නැහැ. එහෙනම් බෝධිසත්වයන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙලා උන්වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා උන්වහන්සේගේ බණ අහලා ඔය දේවල් කරාට දහමක් වැටහුණේ නැහැ. දහමක් අවබෝධුණේ නැහැ. හේතුව තමයි ඒ ප්‍රඥාව ලබන්න සුදුසු හිත් පරිසරයක් සැකසෙන්නේ නැහැ. මොකද සසරේ ඒක පුරුදු කරලා තිබුණේ නැහැ. වෛරය පිරිමහ ගන්න එක විතරයි පුරුදු කරලා තිබුණේ. මේ වෙලාවේ මොකක් හෝ පවක් කර කර හිටියත් සසරේ ඒ දේවල් පුරුදු කරලා තිබුණා නම් සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැහිච්ච වෙලාවේදී ඒ පුණ්‍ය විපාක ඇදිලා එනවා. ඒ පුණ්‍ය විපාකයන් පළ දෙනවා. නමුත් සසරේදී එහෙම දේවල් කරලා තිබුණ නැහැ දේවදත්ත. අඟුලිමාල හාමුදුරන්ගේ චරිතය ගත්තොත් එහෙම උන්වහන්සේ සසරේදී අප්‍රමාණ වින්දහම් කරලා තියෙනවා. ඒ උදෙසා පාරමිතා ධර්මයන් පුරලා තියෙනවා. එහෙනම් දැන් සත්පුරුෂයන් වහන්සේ නමක් මුණ ගැහුණාම ඒ පුණ්‍යඵල විපාක දෙනවා. ඒ වෙලාවට ඒ සැඩගති පහ වෙලා ඒ හිත් පරිසරය සැකසෙනවා. ඒ දහම් අවබෝධයට යනවා. ප්‍රඥාව පහළ වෙනවා. එහෙමයි සුසුතා ලබතේ පඤ්ඤං වෙන්නේ. තථාගතයන් වහන්සේ දවසක් දේවරම් මෙහෙර වැඩ ඉන්න කාලෙදී උන්වහන්සේ ධම්සභා මණ්ඩපයේ වැඩිනකොට වික්ෂූන් අතර යම් කතාවක් ඇති වෙනවා. වික්ෂූන් වහන්සේලා සාකච්ඡා කරනවා තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව නම් මහා පුදුමයි. උන්වහන්සේගේ තියෙන සියුම් වූ මහා ප්‍රඥාවෙන් සැඩ පරුසයන්ව දමනය කරනවා. නොඑක් මතධාරී බමුණන්ව දමනය කරනවා. නොඑක් රජකුලවල ඇත්තන්ව දමනය කරනවා. නොඑක් මානයෙන් කටයුතු කරන ඇත්තන්ව දමනය කරනවා. ඒ සියලු දෙනාම උන්වහන්සේ මේ නිවන් මගේ පිහිටවුණොයි කියලා උන්වහන්සේගේ ප්‍රඥාව ගැන ගුණ වර්ණනා කරනවා. මේ තථාගතයන් වහන්සේ එතෙන්ට වැඩියහම අහනවා මොකද්ද මේ සාකච්ඡා කර කර හිටියේ කියලා. ඒ වෙලාවේ වික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව ගැනයි සාකච්ඡා කරේ කියලා කියනවා. ඒලයි තථාගතයන් වහන්සේ කියනවා බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච වෙලාවේ විතරක් නෙමෙයි බුද්ධකාරක ධර්ම පුරණ කාලයේදී මේ විදිහටම මම මේ ප්‍රඥාව පාරමිතාව පූර්ණ කරගෙන ආවයි කියලා. උන්වහන්සේ අතීත කතාවක් වෙන හැට දක්වනවා. ඔබට බොහොම කෙටියෙන් මේ ජාතකය ගැන කියන්න. ටිකක් දිග ජාතකයක්, ජාතක කතාවක්. ඒ තමයි විදුර ජාතකය කියලා කියන්නේ. මේ ජාතකයේදී පින්වතුනි මහා බෝධිසත්වයන් විදිහට ඉන්නේ විදුර පඬිතුමා. එක රාජ්‍යයක උන්වහන්සේ පඬිතුමෙක්ගේ ස්වරූපයෙන් පඬිතුමෙක් විදිහට කටයුතු කරන එක රාජ්‍යයක. බොහෝ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඒ රාජ්‍යයේ සිටපු සියලුම දනව් වැසියන්ට යහපත් සලසන වැඩපිළිවෙලක් කරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි. අවට තිබුණු බොහෝ රාජ්‍යයන්වල රජවරු ඒ නුවරට ඇවිල්ලා උන්වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කළ තමන්ගේ රාජ්‍යයන් බලා පිටත් වෙන්නෙත් නැහැ. එහෙම නතරෙලා ඉඳගෙන ඒ විදුර පඬිතුමාගේ දහම් කතාවන් ශ්‍රවණය කරගෙන ඉවසෙනවා. ඔන්නොහොම කටයුතු සිදුවීමෙන් පවතින වෙලාවේදී මේ රටේ රජතුමා පෙහෙවස් සමාදන් වෙනවා. තමන්ගේ උයනකට වෙලා පෙහෙවස් සමාදන් වෙනවා තනියම ගිහිල්ලා. ඒ වගේ මේ කාලේ හිටපු වරුණ කියලා නාගරාජයෙක් නිදහස් ස්ථානයකට ගිහින් පෙහෙවස් සමාදන් වෙන්න ඕනේ කියලා හිතලා ඒ උයනට ඇවිත් පෙහෙවස් සමාදන් වෙනවා. ඒ වගේම සුපන්න කියලා ගුරුලු රාජයෙක්, මේ ඔක්කොම දේව කොට්ටාස යට ආйти අය, පෙහෙවස් සමාදන් වෙන්න ඕනේ කියලා හිතාගෙන ඒ උයනට ඇවිත් පෙහෙවස් සමාදන් වෙනවා. ඒ වගේම සක්‍ර දෙවියා පේව සමාදන් වෙන්න ඕනේ කියලා හිතාගෙන, මේ දෙව්ලොව සම්බාධ රහිතයි කියලා හිතාගෙන නිදහස් තැනකට යන්න ඕනේ පේව සමාදන් වෙන්න කියලා අර උයනටම ගිහිල්ලා මනුෂ්‍ය රූපයක් අරගෙන මනුෂ්‍ය රූපම ආවාගෙන ඇවිත් පේව සමාදන් වෙනවා. දෙවොම කටයුතු කරන කොට මේ හතර දෙනා එකට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිලා පිළිසඳර කතා කරලා ඔවුන්ගේ සීලය ගැන කතා කරනවා. ඒකෙදි වරුණ කියන නාගරාජයා තමන්ගේ සීලය ප්‍රබලයි කියලා කියනවා. කොහොමද එහෙම කියන්නේ කියලා ඇහුවාම කියනවා, අපි වගේ නාගයන්ව ආහාරයට ගන්න මේ වගේ ගුරුලෙක් ඉන්න තැනක් මම්මගේ මරණය මම්මගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව මේ විදිහට පෙහෙවස් සමාදන් වෙලා ඉන්නවා. ඒ නිසා මගේ සීලය බොහොම ප්‍රබල එකක් කියලා කියනවා. ඊට පස්සේ අර ගුරුලු රාජයාගෙන් අහනවා. ගුරු රාජයාගෙන් ඇහුවට පස්සේ ගුරු රාජයා කියනවා, මෙච්චර රස ආහාරයක් පෙනිපෙනි තියෙද්දි ආහාරය නිසා කිසිම පාපයක් කරන්නේ නැතේ කියලා අදිෂ්ඨානයෙන් යුතුව කිසිම පාප ධර්මයක් යෙදෙන්නේ නැහැ කියලා හිතාගෙන මම මේ පෙහෙවස් සමාදන් වෙනවා කියලා හිතලා ඒක නිසා මගේ සීලය ප්‍රබලයි කියලා කියනවා. සක්‍ර දෙවියගෙන් ඇහුවාම කියනවා, බොහෝ දිව්‍ය සැප සම්පත් අතහැරලා මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එච්චර එතෙක් දිව සැප සම්පත් තිබුණත් මම මේ සියල්ලම පැත්තක දාලායි මෙතෙන්ට ඇවිත් මේ පෙහෙවස් සමාදන් වෙන්නේ. ඒ නිසා මගේ සීලය ප්‍රබලයි කියලා කියනවා. රජතුමාගෙන් අහුවාම රජතුමා කියනවා මට මෙච්චර ස්ත්‍රීන් ප්‍රමාණයක් ඉන්න අන්තපුර තියෙනවා. මං ඒ කිසිම දෙයක කිසිම ඇලීමක් නැතුව මෙතනට ඇවිත් සීල සමාදන් වෙලා පෙහෙවස් සමාදන් වෙලා ඉන්නවා. ඒ නිසා මගේ සීලය ප්‍රබලයි කියලා කියනවා. දැන් මේ හතර දෙනාගෙම සාකච්ඡාවේ මොකද්ද ප්‍රබල මොකද්ද හරි එක කියලා තෝරගන්න බෑ. ඒ නිසා අහනවා මේක තෝරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. ඒලා රජතුමා කියනවා මගේ රාජ්‍යයේ ඉන්නවා විදුර පඬිතුමා. එතුමාට තමයි මේක විසඳන්න පුළුවන්. මහා පඬිතෙක් කියලා හැමෝම කතිකා කරගෙන විදුර පඬිතුමා මුණ ගැහෙන්න යනවා. විදුර පඬිතුමා ළඟට ගිහිල්ලා මේ දේවල් කියනවා. ඒ කිව්වට පස්සේ විදුර පඬිතුමා මේ ප්‍රශ්නේ විසඳනවා. උන්වහන්සේ කියනවා මේ හතරම, මේ කාරණා හතරම බොහෝ උතුම් ගුණ ධර්මයක්. මේ කාරණා හතර නිසාම මේ හැම එකක්ම එක හා සමානම ප්‍රබල දේවල් කියලා පෙන්නුම් කරලා දෙනවා. ඔවුනොන්ගේ සීලය සමාන කරලා දක්වනවා. දීගෙන් බොහොම සතුටටපත් වෙනවා මේ කියන අය. සතුටටපත් වෙලා මෙයාට තෑගි භෝග දෙනවා. ඒ තෑගි භෝග දිසියෙන් වරුණ දිව්‍ය රාජයා තමන්ගේ මාණික්ක දෙනවා. වරුණන කියන නාගරාජයා තමන්ගේ මාණික්ක දෙනවා මේ විදුර කියන පඬිතුමාට. තව කෙනෙක් මුතු මාලයක් දෙනවා. තව කෙනෙක් ගම්වර දෙනවා. ගව මහීෂාදීන් ලබා දෙනවා. සක්‍රිය සලුවක් දෙනවා. ඔයාදී වශයෙන් බොහෝ තෑගි භෝග දීලා සතුටු වෙලා මේ අය තමන්ගේම ස්ථානවලට යනවා. සක්‍රිය සක්‍ර භවනට යනවා. නාගයා නාග ලෝකෙට යනවා. ඔය විදිහට එහෙම ගිහිල්ලා මේ වරුණ කියන නාගරාජයාගේ මාලය දැන් කරේ නැහැ. ඒ මැණිකන ඉතින් මේ නාග කන්‍යාවක් ඉන්නවා. මේ නාග කන්‍යාව අහනවා කෝ මේ මාලේ කියලා. එතකොට මේ වරුණ කියන නාගරාජයා විදුර පඬිතුමාගේ මහා පාණ්ඩිත්‍ය ගැන ලොකු වර්ණනාවක් කළා. ඒ කෙනාට පුද මේ පූජාව පිණිස ඒක පූජා කරාය කියලා කියනවා. ඒ නාග කන්‍යාවට හිතක් පහළ වෙනවා මේ විදුර කියන පඬිතුමාගේ හෘද මාංශය ආහාරයට ගන්න ඕනේ කියලා. දැහැමින් ඒ විදුර කියන පඬිතුමාගේ හෘද මාංශය ගෙනහැලා දෙන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් මං ආහාරයක් ගන්නේ නැහැ කියලා කියනවා. එහෙම ඔය පැත්ත වැරිලා ඉන්නවා. එහෙම ඉන්නකොට මේ නාගරාජයා අහනවා මොකද්ද අසනීපයක්ද ලෙඩක්ද අර එහෙම විස්තර අහනවා. විස්තර ඇහුවාට පස්සේ කියනවා නෑ මට මෙහෙමයි මෙන්න මෙහෙමයි මට විදුර පඬිතුමාගේ හෘද මාංශය ඕනේ කියලා කියනවා. දැන් කල්පනා කරනවා මේ වරුණ කියන නාගරාජයා මොකද්ද මේකට කරන්නේ කියලා. කරන්න දෙයක් නෑ. ඒ පාර මොකද කරන්නේ? Tamanට ඉන්නවා බොහොම ලස්සන දුවක්. තවත් නාග කන්‍යාවක්. ඒ දුවට කතා කරලා පියරජතුමා කනස්සල්ලෙන් ඉන්නේ ඇයි කියලා මේ දුව අහද්දි මේ දුවට කියනවා මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. මේ කාරණාව නිසා බොහොම කනස්සල්ලෙන් ඉන්නේ. මේක ඉෂ්ට කරගන්න පුළුවන් කෙනෙක් හොයාගන්න අමාරුයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ වරුණ නාගරාජයා කියනවා ඔබට ඔබ ගිහිල්ලා මේ මේක කරන්න පුළුවන් කෙනෙක් හොයාගෙන ඉන්න. මම එයා ඔයාලට කසාද බන්දල දෙනවයි කියලා. ඉතින් මොකද කරන්නේ? මේ නාග කන්‍යාව ගිහින් එක පර්වතයක් මුදුනට වෙලා බොහොම මේ දිව්‍ය අප්සරාවක් වගේ සැරසිලා කෑකගා ඉන්නවා. මම මට සැමියා වෙන්න ඕන නම් මෙන්න මේ මේ දේවල් කරන්න කෙනෙක් ඉන්නවා නම් එන්න කියලා කතා කරනවා. ඉතින් ඔතනින් යනවා අර එක යක්ෂ සේනාධිපතිවරයෙක්. කුවේරහෙවත් වෙසමුණි රජතුමාගේ ඇමති කෙනෙක්. මේ ඇමති කෙනා ඇහෙනවා මේ කියන මේ කියන දේ. ඇහිලා එතෙන්ට ඇහිලා මේ කෙනා කෙරෙහි බොහොම ආලහිතක් හටගෙන මෙයාට කැමතිලා මෙයාව කසාද බඳින්නම් කියලා පොරොන්දු වෙලා මෙයාගේ ඔක්කොම පොරොන්දු ඉෂ්ට කරලා දෙන්නම් කියලා. මේ දෙන්නත් එක්ක ඊට පස්සේ වරුණ කියන නාගරාජයා හම්බෙන්න යනවා. හම්බෙන්න ගියාට පස්සේ මේ වරුණ කියන නාගරාජයා සියලු විස්තර කියනවා. කිව්වට පස්සේ මේ නාගරාජයාට පොරොන්දු වෙනවා මම කොහොම හරි මේක මේ මේ විදුර පඬිතුමාගේ හෘද මාංශය ගෙනල්ලා දෙන්නම් කියලා. ඒ පාර මොකද කරන්නේ මෙයා එක මානවකයෙක්ගේ වේශයක් මවාගෙන විදුරු පඬිතුමාව හොයාගෙන එනවා. මොකද විදුරු පඬිතුමාට එහෙම ලේසියෙන් කිට්ටු වෙන්න බෑ. බොහෝ මැති ඇමතිවරු ආරක්ෂකයෝ ආදී වශයෙන් පිරිවරාගෙන ඉන්න කෙනෙක්. ලේසියෙන් දැක බලා ගන්නවත් බෑ. ඒක නිසා මොකද කරන්නේ මේ කොහොමද මේ කෙනාව ධර්මයෙන් අරගෙන එන්නේ කියලා. මොකද බලෙන් පැහැරගෙන ඉන්න බෑ. ධාර්මිකව අරගෙන ඉන්න ඕනේ කියලා හිතාගෙන තමයි යන්නේ. ඒ පාර මොකද කරන්නේ හොයලා බලන විතර. හොයලා බලනකොට රජතුමා සූදු කෙළියට බොහොම ප්‍රියමනාප කෙනෙක්. සූදු කෙළියට ප්‍රියමනාප බව දැනගෙන මෙයාව සූදුවෙන් පරාද කරලා විදුරු පඬිතුමාව අරගන්න ඕනේ කියලා හිතා ගන්නවා. හිතාගෙන දැන් යක්ෂ වෙසයෙන් යන්න බෑ. ඒක නිසා මානවකෙක් විදිහට යන්න ඕනේ. මනුස්ස වෙසයක් මවාගෙන යනවා. මොකද්ද සූදුවට ඔට්ටු අල්ලන්නේ කියලා කල්පනා කරලා බලනකොට රජ කෙනෙක් එක්ක ඔට්ටු අල්ලන්න මේ මුතුමැණික් නිකන් ඒව අරගෙන ගිහිල්ලා වැඩක් නැහැ. ඒ වån තරම් තියෙනවා. මොකද්ද බල මේ මේ ඔට්ටු අල්ලන්නේ කියලා කල්පනා කරාම දකින්න එක පර්වත පාමුළු කුහරයක් ඇතුලේ මහා ගන්ධබ්බ සේනාවක් ආරක්ෂා කරගෙන ඉන්න සක්කිති රජතුමාට පාරේ මාණික් රත්නය. ඉතින් මහා බලයේ යක්ෂයෙක් නිසා එතනට ගිහිල්ලා එක බැල්මකින් මේ සියලු ගන්ධබ්බයන්ව පළවා හැරලා මේ මණිකත් අරගෙන එනවා. ඇවිල්ලා සූදුවට කතා කරනවා රජතුමාට. ඉතින් ওই විදිහට බොහෝ විස්තර කතා බහ කරලා කරගෙන සූදුවට එකඟ වෙනවා. ඉතින් අහනවා මැණිකකින් කොහොමද මේ ගොඩක් විස්තර තියෙනවා දැන් මේ ජාතක කතා මේ වෙන විදිය. බොහොම කෙටියෙන් කියන්නේ මේ. ඉතින් මැණිකකට ඇයි සූදු කෙලින්න කියලා අහුවාම මේ මැණිකේ තියෙන විස්තර ගැන එහෙම කතා කරනවා බොහොම. මේ මැණිකේ තියෙන විශේෂත්වය ගැන. ඒ වගේම තමන්ගේ අස්සයා ඔට්ටුවට අල්ලනවා. ඒ අස්සයා මට අත්වෙ ඉන්න ඕන තරම් කිව්වම ඒ අස්සයාගේ දස්කම් විස්කම් පෙන්නලා ඒ ඇතුන් දහසකට වඩා මේ අස්සයා උතුම් කියලා පෙන්නනවා. කොහොම හරි ওই විදිහට කැමති කරගෙන මේ සූදුව පටන් ගන්නවා. ඒ සූදුව පටන් ගන්නකොට තාම බොහෝ අය පිටිස ඉන්නවා. සාගිකාරයෝ විදිහට වටේ බලාගෙනත් ඉන්නවා. ඉතින් දාදු ගැටයක් අරගෙන උඩ දානවා. ඉතින් මේ රජතුමාට ඉන්නවා එක දෙව්දුවක් ඉන්නවා උදව් කරන. ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා උදව් කරන. එයාගේ අනුභවයෙන් මේ රජතුමා හැමදාම දිනනවා. ඉතින් මේ යක්ෂයා බොහොම බලසම්පන්න කෙනෙක් නිසා රජතුමා ධාතු ගැටේ උඩ දානකොට ධාතු ගැටේ වැටෙන්න කලින් අල්ල ගන්නවා. රජතුමාම අල්ල ගන්නවා. මොකද රජතුමා දන්නවා මේක මේ පරදින්න යන්නේ කියලා. මොකද ඒක දනවන්නේ අර එයා ළඟ එයාට උදව් කරන දේවතාවයි. අර යක්ෂයා බලනවා ඇයි මෙහෙම කරන්න කියලා. බලනකොට උදව් කරන කෙනෙක් ඉන්නවා බව දකිනවා. එයාගෙන එක වතාවයි ඇස්තරල බලන්නේ. ඒක නා බොහොම බයෙන් ඉවුල්ලා එතනින් පිට මංගල අයින් වෙනවා. දැන් කරන්න දෙයක් නැහැ. දැන් රජතුමාට වෙන විකල්පයක් නැහැ. රජතුමා මේ සාදු කෙලියෙන් පරාද වෙනවා. පරාද වුණාට පස්සේ රජතුමා ඔට්ටු විදියට අල්ලන්නේ මගේ ප්‍රාණය හැර අනෙක් සියලු වස්තුන් ඔබට ඔබට කැමති දෙයක් අරගෙන යන්න කියලා. එහෙම තමයි ඔට්ටු අල්ලන්නේ. දැන් අර යක්ෂයාට හරි සතුටුයි. මෙයා කෑ ගහලා මම දිනුවා කියලා කෑ ගහලා මට මේ බොහෝ වස්තු වලින් වැඩක් නැහැ. මේ විදුර පඬිතුමාව දෙන්න. ඔබගේ ඔබට අයිති දේවල් වලින් විදුර පඬිතුමාත් මට අයිති මේ ඒ අයිති බඩු වලට අයිති. ඒක නිසා විදුර පඬිතුමා විතරක් අරගෙන යන්නම් කියලා කියනවා. රජතුමා කියනවා විදුර පඬිතුමා කියන්නේ මගේ වස්තු වල අයිති අයිති කොටසක් නෙමෙයි. විදුර පඬිතුමා හරියට මගේ පණ වගේ. ඉතින් මම කිව්වේ මගේ පණ ඇර වෙන දෙයක් අරගන්න කියලානේ. අනිත් සියලු දේවල් ඔබට අයිති කියලානේ. ඒක නිසා විදුර පඬිතුමාව දෙන්න බෑ. අනිත් රාජ්‍යයේ තියෙන ඕන දෙයක් අරගෙන යන්න කියලා. යක්ෂයා පිළිගන්නේ නැහැ. එහෙනම් මේ පඬිතුව මේ ගැන දන්නව? පඬිතුමාගෙන් විමසමු කියලා අහනවා. ඉතින් පඬිතුමා ළඟට යනවා. දැන් විදුර පඬිතුමා ළඟට යනවා. විදුර පඬිතුමාගෙන් අහනවා මේ යක්ෂයා ඔබ රජතුමාගේ සේවකයෙක්ද කියලා. නැත්තම් ඥාතියෙක්ද කියලා අහනවා. නැත්තම් වෙන කාගේ කිසිම ඥාතිත්වයක් නැති කෙනෙක්ද කියලා අහනවා. එහෙම අහනවා. විදුර පඬිතුමා කල්පනා කරනවා බොරු කියන්න බෑ. මොකද සත්‍යයේ පිහිටලා කටයුතු කරන්නේ. විදුර පඬිතුමා කල්පනා කරලා කියනවා මම රජතුමාගේ සේවකයෙක්. මේ ආකාරයේ සේවයේ දිලා ඉන්න පිරිස ඉන්නවා. ඒ අතරින් මමත් සේවකයෙක් ගණයට තමයි අයිති වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා. මේ වෙලාවේදී රජතුමා බොහොම අප්‍රසාදයට පත් වෙනවා. බොහොම නොසතුටට පත් වෙනවා. ඊට පස්සේ කොහොම හරි රජතුමාව හංගිස්සවගෙන විදුර පඬිතුමාව අරගෙන යන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ විදුර පඬිතුමා කියනවා මට දවස් 3ක් ඕනේ. දවස් 3ක් මෙහෙම ඉන්න ඕනේ. මෙහි ඉඳලා රජතුමාටත් අවශ්‍ය අවවාදන් ශාසනා දීලා ජනවැසියන්ට අවශ්‍ය අවවාදන් ශාසනා දීලා ගෙදර ඉන්න දරු මල්ලන්ටත් අවවාදන් ශාසනා දෙන්න ඕනේ කියලා කතා කරගෙන අර යක්ෂයාව තමන්ගේ ගෙදරට අරගෙන ගිහිල්ලා යක්ෂයාට බොහොම ආහාර පාන ආදී වශයෙන් ඒ සලකලා සියලු මේ සත්කාර සම්මාන කරනවා. ඒ අතරේ රජතුමාව බැහැදගෙන රජතුමාට කරුණු කාරණා තේරුම් කරලා රජතුමා ඉදිරිපත් කරනවා ඔය ඉන්න මානවකයාව මරලා දාන්න. එතකොට ඔබ කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔබ මේ රාජ්‍යයේ තියෙන මහා සම්පතක්. ඒ නිසා ඔබ මේ රාජ්‍යයට ඕනේ. එහෙම කියලා කියනවා. නමුත් විදුර පඬිතුමා ඒව ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්නට එපාය කියලා අවවාද කරනවා. දැන් මේ ප්‍රඥා පාරමිතාව පුරාගෙන යන උත්තමයන්ගේ ස්වභාවය ගැන මොකද්ද මේ ප්‍රඥාව කියලා පිරෙන්නේ කියන එක ගාමයි අපි තේරුම් ගන්නට ඕනේ. මොලේ කල්පනා කරලා වැඩ කරනවා කියන එකට වඩා එහා ගිය දෙයක් තියෙනවා මෙතන. මොලේ කල්පනා කරලා වැඩ කටයුතු කරනවා නම් දැන් අර යක්ෂයා තනින් නෑ. යක්ෂයාව මරලා දාලා මේ කට්ටියට පාඩුවේ ඉන්න තිබ්බා. රජ කෙනෙක් ඒක කරන්න යෝජනා කරද්දි ඒකට හොඳයි කියලා හද නැතුව ඉන්නත් තිබුණා. අව එහෙම දෙයක් කරේ නැහැ. එහෙනම් ප්‍රඥා පාරමිතාව පුරුණා කියලා මොකද්ද පිරුනේ? තමන් උතුම් මනුෂ්‍ය ධර්මයන් දැනගෙන හිටියානම් වටහාගෙන හිටියානම් අන්නේ ධර්මයන් කවදාකවත් කැඩෙන්න බිඳෙන්න දුන්නේ නැහැ. එහෙනම් රජතුමාට අවවාද කරන්නේ මේ විදිහටමයි. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. කිසිම කටයුත්තක් නිසා පාප ධර්මයක් කරන්න එපා කියලා. තව කෙනෙක්ගේ දිවි තොර කරගන්න එපායි කියලා. ඒක මෙලවදත් මෙලවදිත් පරලවදිත් තමන්ගේ දුකකට පමුණු වුණ දෙයක් කියලා අර රජතුමාට අවවාද කරනවා. ඒ වගේම තමන්ගේ දරුවන් සියලු දෙනාටම භාර්යාවන්ට කතා කරලා රජතුමාට සේවයේ රාජ්‍ය සේවයේ කරන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි කළ දෙනවා. කොහොමද රජකුරේ පක්ෂපාතීව කටයුතු කරන්නේ? කොහොමද රාජ්‍යයක මේ රජකමුණට සේවය කරන්නේ? කොහොමද රජ කෙනෙක්ගේ හිත දිනාගෙන කටයුතු කරන්නේ? ආදී වශයෙන් බොහෝ කරුණු කාරණා පැහැදිලි කළ දෙනවා. ඒ කිසිම තැනක කිසිම කෙනෙකුට හිංගි හිංසාවක් කරන මාත්‍රයක්වත් කියවෙන්නේ නැහැ. එනම් පාරමිතාව ප්‍රඥා පාරමිතාව පූර්ණය කරගෙන යන ගමදී තමන්ගේ නුවණ මෙහෙමලා තව කෙනෙකුට අවැඩ අසාධාරණයක් කරනවා නම් ඒ කිසිම එකක් ප්‍රඥා පාරමිතාවට අයිති වෙන්නේ නැහැ. ප්‍රඥා පාරමිතාවට අයිති වෙන්නේ තමන් දන්නා උත්තරීතර මනුස්ස ගුණ ධර්මයන්. එකක්වත් අල්ප මාත්‍රයකවත් බිඳ හෙලෙන්නේ නැතුව ලෝක සත්‍යය කියලා යහපත සල්සනවා. අන්න ඒ තුල ප්‍රඥාව මෝරනවා. අන්න ඒ වයෙන් ප්‍රඥා පාරමිතාව පූර්ණ වෙනවා. මොකද තමන්ගේ ප්‍රඥාවට කිසිම හේතුවක් නිසා කඩකිලුටක් එකතු වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් තමන් ඒ වෙනකොට දැනගෙන හිටියා නම් යම් සත්පුරුෂ ධර්මයන් කෙනෙක් යම් සත්පුරුෂ ධර්මයක් දැනගෙන හිටියා නම් අන්නේ සත්පුරුෂ ධර්මයන් වලට කිසිම බාධාවක් පැමිණෙන්න දුන්නේ නැහැ. කිසිම කාරණාවක් නිසා තමන්ගේ ජීවිතය නිසාවත් ඒ සත්පුරුෂ ධර්මයන් කඩ කරේ නැහැ. ඒ සියලු බාධක හමුවේ ඒ සත්පුරුෂ ධර්මයන් දරාගෙන එනවනම් කෙනෙක් අන්න ඒ කෙනාගේ ප්‍රඥාව මෝරනවා. ප්‍රඥා පාරමිතාව පිරෙනවා. තුන්සිත පහදවාගෙන දන් දෙනවා කියලා අපි කියන්නේ. දාන දෙන්න පෙර සිතත් දාන දෙන වෙලාව සිතත් දාන දෙන්න පසු දාන දුන්නාට පස්සේ තියෙන සිත අර දානේ යමක් මේ දීපු දානේ සම්බන්ධයෙන් කිසිම කඩකිලුටක් හිතේ ඇති කරගන්නේ නැති එක ගැන. මොකද යම් උතුම් ගුණ ධර්මයක් දැනගෙන හිටියා දානේ මහත්ඵල මහානිසංසයි කියලා. එහෙනම් දැන් Taman දෙන්න හදන හෝ දෙන හෝ දුන්නාට පස්සේ හෝ දීපු හෝ ඒ කිසිම අවස්ථාවක ඒ දානේ සම්බන්ධයෙන් යම් අවබෝධයක් යම් වැටහීමක් තිබුණා නම් ඒ වැටහීමට කඩකිලුටක් එකතු වෙන්න දුන්නේ නැහැ. ඒ දීපු කෙනා ඒක විසික් කරා හෝ වේවා, ඒක පරිභෝග කළේ නැති හෝ වේවා, ඒක නුසුදුසු දෙයක් විදිහට පෙනී හිටියා හෝ වේවා, මොම් පව් කරන කෙනෙක් හෝ වේවා, ඒ කිසිම දෙයක් දැක්කයි කියලා තමන් දීපු දේ ගැන අපහැදීමකටපත් වෙන්නේ නැහැ. තමන් දීපු දේ සම්බන්ධව කඩකිලුටක් ඇති කරගත්තේ නැහැ හිතේ. අන්න එහෙමයි දාන පාරමිතාව පූර්ණ වෙලාවේ ප්‍රඥා පාරමිතාව පිරෙන්නේ. එහෙනම් අර විදුර පඬිතුමාත් ඔය විදිහටම තමන්ගේ ප්‍රඥාවට කිසිම හානියක් සිද්ධ වෙන්න දුන්නේ නැහැ. කෙසේ හෝ ඒවා මේ අර්ථයෙන් ධර්මයෙන් සියල්ලන්ටම අනුශාසනා කළ මේ යක්ෂයත් එක්ක යනවා. මේ යක්ෂයාට දැන් ධර්මයෙන් දිනාගෙන ආවේ බලෙන් නෙමෙයි පැහැරගෙන ආවේ. ඒ නිසා දැන් මෙයාව අරගෙන ගිහිල්ලා ගල් තලාවක් ළඟට ගිහිල්ලා මෙයාව පණ පිටින් අරන් ගිහිල්ලා වැඩක් නැහැ. නාගකන්‍යාවට උනේ හෘද මාංශය ඇගින්න මරලා හෘද මැරුණාට පස්සේ හෘද මාංශය අරගෙන යනවායි කියලා හිතාගෙන නොඑක් ආකාරයේ දේවල් කරනවා මේ විදුර පඬිතුමාව මරන්න. එක එක යක්ෂ රූපයන් මවාගෙන බය කරනවා මැරෙයි කියලා හිතාගෙන බයට මැරෙයි කියලා හිතාගෙන. ඔව් විදුරු පන්තිතුමා බය වෙන්නේ නැහැ ඒ කිසිම දෙයකට. ඇයි ඒ? තමන් පාපයක් කරේ නැතය කියන විශ්වාසයෙන්. තමන් ධර්මයේ ඉඳගෙන කටයුතු කරාය කියන විශ්වාසයෙන්. බිය නොවී ඉන්නවා. මැරෙන්න බය නැති ඒක නිසා. තමන් පව් කරේ නැහැ ඒක නිසා. බය නැහැ. මරණයට බය යන්නේ මොකටද කියලා හිතනවා. මං කිසිම පාපයක් කරේ නැහැ මම ධර්මයේ පිහිටලා කටයුතු කරපු එකයි මම කරේ. එහෙනම් මම මොකටද මැරෙන්න බය වෙන්නේ කියලා හිතනවා. කල්පනා කරලා බලන්න ඕන දැන් ওই විදිහට හැමෝටම හිතන්න පුළුවන්ද කියලා. මරණය ළඟට ළඟා වෙනකොට ඒකට නොබියව මුහුණ දෙන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඒකයි කිව්වේ ප්‍රඥාවට කිසිම කඩකිලුටක් එකතු කරගෙන නැතය කියලා. මොකද උතුම් සත්පුරුෂ ධර්මයන් ඇසුරු කරගෙන ආව මිසක් ඒවට පටහැනිව කටයුතු කරේ නැහැ. පාප ධර්මයන් කළේ නැහැ. එතකොට අවබෝධ කරගෙන හිටියේ පාප කර්ම ධර්මයන් කරා නම් අනිවාර්යයෙන්ම අපාය උපදින සිද්ධ වෙනවා. මෙලෝදීත් පරලෝදීත් මහ විනාශයකට පත් වෙනවායි කියලා දැනගෙන හිටියා. වටහාගෙන හිටියා අවබෝධ කරගෙන හිටියා. ඒක නිසා දැන් කිසිම බයක් ඇති වෙන්න දෙයක් නැහැ. මොකද තමන් පව් කරේ නැත්තම් බය වෙන්න දෙයක් නැහැ. අපාය උපදින්නේ නැහැ කියලා දන්නවා. ඒක නිසා බය නොවී හිටියා. ඉතින් නොඑක් නොඑක් සත්තුන්ව එව්වා. සත්ත්ව විලාසයන් වලින් එව්වා. කුලප්පු වෙච්ච අලි විදිහට ආවා. කොටි සිංහව විදිහට ආවා. ඒ කිසිම හේක දිව බය වුණේ නැහැ. ඊළඟට මහා ප්‍රපාත මේ ප්‍රපාතයෙන් පල්ලෙහාට කකුල් දෙකෙන් එල්ලගෙන ප්‍රපාතයෙන් පල්ලෙහාට අතාරිනවා. යදුම් 15ක් යනකොට අල්ල ගන්නවා කකුල් දෙකේ. යදුම් 15ක් විතර පල්ලෙහාට වැටෙනකොට අල්ලගෙන ආපු බලනවා මැරිලාද කියලා. නෑ මැරිලා නෑ. ඒක හරියන්නේ නැතකොට ඊට පස්සේ යදුම් 30ක් පල්ලෙහාට ඇතරලා බලනවා. දැන් මැරිලාද කියලා. ඒත් නෑ. ඊට පස්සේ යදුම් 60ක් පහලට ඇතරලා බලනවා. ඒත් මැරුනේ නෑ. ඒලා විදුරුපන්තිතුමා දැනගන්නවා දැන් නම් මේ යක්ෂයාට බොහොම කේන්ති කියලා ඉන්නේ. මේ යක්ෂයා දැන් උත්සාහ කරන්නේ මාව ගලේ ගහලා මරලා දාන්න. ඒ නිසා මොකද්ද කාරණාව කියලා දැනගන්න ඕනේ කතා බහ කරන්න ඕනේ කියලා හිතාගෙන අහනවා යක්ෂයාගෙන් නුඹ කුමක් පිණිස මාව මරනවාද කියලා. ඒ පාර යක්ෂයා කියනවා මට නුඹේ හෘද මාංශය වුනේ. ඒකයි මරන්නේ. නාග කන්‍යාවකට දෙන්න කියලා කියනවා. ඊට පස්සේ මිනිතුමා සියලු විස්තර දැනගන්න ඕනේ කියලා හිතාගෙන යක්ෂයාගෙන් අහනවා හෘද මාංශයෙන් නාග කන්‍යාව මගේ මරණයෙන් නාග කන්‍යාවකට කුමක්ද තියෙන ප්‍රයෝජනේ? හෘද මාංශයෙන් කුමක්ද තියෙන ප්‍රයෝජනේ කියලා හිතලා අහලා විස්තරේ දැනගන්න ඕකම. ඉතින් කියනවා අර මෙන්න මෙහෙමයි නාග කන්‍යාවකට මම කසාද බඳින්න කැමැත්තෙන් ඉන්නේ. ඒ නාග කන්‍යාවගේ දෙමව්පියන්ට වස්තු භෝග දුන්නට වැඩක් නැහැ. ඒ අයට ඕනේ ඔබතුමාගේ හෘද මාංශය. මේ හෘද මාංශය ගෙනහින්න දුන්නා නම් මට මගේ භාර්යාව ලැබෙනවා. ඒකයි මම අරගෙන යන්නේ. ඔබව මරන්න උත්සාහ කරන්නේ ඒකයි කියලා කියනවා. ඊට පස්සේ මේ විදුර පඬිතුමා කියනවා මට ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ඊට කලින් මම දන්න සත්පුරුෂ ධර්මයන් සියල්ල දේශනා කරන්නම් කියලා. ඉතින් මේ යක්ෂයා කල්පනා කරනවා දෙව් මිනිසුන්ට නොකියපු ධර්මයක් මෙයා ළඟ තියෙනවා. ඒක නිසා මම මේ සියල්ලම මෙයාගෙන් දැනගෙන අහගන්න ඕනේ කියලා හිතාගෙන ආයෙනම් කියන්න කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාට මෙහෙම බෑ. මේ ඊට පස්සේ හොඳට නහවලා සුවඳ දියෙන් නහවලා දිව්‍ය සලු අඳලා බොහොම අලංකාරවත් විදිහට සරසලා අන්න එහෙම ඉඳගෙන සත්පුරුෂ ධර්මයන් අහන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ විදුරු පඬිතුමා කියනවා කාරණා කිහිපයක් කියනවා බොහොම කෙටියෙන්. මේ යක්ෂයාට කියනවා යන්නන් නනුව යව් කියලා කියනවා. ඊට පස්සේ කියනවා තෙමුණු අත නොදවව් කියලා කියනවා. මිත්‍ර ද්‍රෝහියෙක් වෙන්න එපා කියලා කියනවා. ඒ වගේම ස්ත්‍රියන්ට වසඟ වෙලා පව්කම් කරන්න එපායි කියලා කියනවා. මෙයාට මෙච්චර හරියටම තේරෙන්නේ නැහැ මොනවද මේ කියපු කාරණා කියලා. මෙයා විස්තර වශයෙන් දේශනා කරන්න කියලා කියනවා. ඒ පාර විදුරු පඬිතුමා කියනවා යන්නන් නනුව යව් කිව්වේ ඇයි කියලා මේ තේරුම් කරවනවා. යන්නන් නනුව යව් කියලා කිව්වේ කලගුණ සලකන්නේ කියන එක. ප්‍රතිඋපකාර කරන්න කියන එක. තථාගතයන් වහන්සේ පව දේශනා කළ තියෙනවානේ. උදව් කරන අය දුර්ලභයි. ප්‍රතිඋපකාර කරන අය පරම දුර්ලභයි කියලා. මේ වසල සූත්‍රයේ තියෙන පාප මක්කීච යෝ නරෝ ආදී වශයෙන් ගුණ මකුවෙක් වෙන්න එපා, ගුණේම කන්න එපා කියලා. එහෙනම් ගුණේ මකන කෙනෙක් වෙන්න එපා. ඒ යන්නන් නනුව යව් කියලා කිව්වේ ඔන්න ඔයකට. ප්‍රතිඋපකාර කරන්න කෙනෙක් වෙන්න. යන්නෝ කියලා කිව්වේ උපකාර කරන අයට. ඒ අනුවම යන්න කියලා කිව්වේ ඒ උදව්වට තව ප්‍රතිඋපකාර කරන්න කියන එක. දැන් යක්ෂයාට ටික ටික තේරුම් යනවා. තේරුම් කරනවා. ඉඳ ගන්න පුටුවක් දුන්නනම් කෙනෙක් ජීවිතේට දැකලවත් නැහැ, අඳුරන්නේත් නැති කෙනෙකුට ඉඳ ගන්න පුටුවක් හරි දුන්නනම් මොන ගැහිච්ච වෙලාවක දැන් ඒ කෙනාට අවඩක් අසාධාරණයක් කරන එක උතුමවත්ද කියලා අහනවා. ඒක මිත්‍ර ද්‍රෝහිකමක් බව පෙන්වනවා. ඒ කියන්නේ ගුණය මකන කෙනෙක් බවට පත් වෙනවා කියලා පෙන්වලා දෙනවා. ගුණ මකුවෙක් කියලා පෙන්වලා දෙනවා. ඊළඟට තෙමුණු අත නොදවව කියන එකේ තේරුම කියලා දෙනවා. ඒ කියන්නේ Tamanට යමෙක් කන්න බොන්න දුන්නා නම් Tamanට උදව් උපකාර කරලා තියෙනවා නම් අන්නේ අයට අන්නේ කෙනාට අවඩක් අසාධාරණයක් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒක මිත්‍ර ද්‍රෝහිකමක් කියලා පෙන්වලා දෙනවා. ඒක හරියට තමන්ගේ මිත්‍යා වන තමන්ගේ අත බත් කන්න අරගත් අත පුච්චලා දානවා වගේ, දවල දානවා වගේ වැඩක් කියලා තේරුම් කරලා දෙනවා. ඊළඟට තව තේරුම් කළ දෙනවා ගහක සෙවන ලැබූ මිනිසෙක් මොකක් හෝ ගහක් ඇරෙද තමන්ගේ විලාව නිමා ගන්න සෙවන ලැබූ මිනිසෙක් ඒ ගහක අත්තක් කැපුවොත් එහෙම ඒක මහා මිත්‍ර ද්‍රෝහිකමක් කියලා පෙන්වලා දෙනවා. ගහක අත්තක් කපපු කෙනෙකුට තමන්ට සෙවන දීපු ගහේ අත්තක් කපන කෙනාටත් පඬිතෙව කියනවා නම් නිගා කරනවා නම් ගුණමකුවෙක් කියලා කියනවා නම් එහෙනම් කන්න බොන්න දීලා ඉන්න හිතෙන දීලා ගරු සත්කාරකම් කරපු ඒ දේවල් ගැන තව තව උදව් උපකාර කරපු ගේ දේවල් ගැන මිනිසුන්ගේ දේවල් ගැන මේ ගහක් ගැන කතා කරන්නේදී මිනිස්සෙක්ගේ උදව් උපකාර කරපු ගේ එක ගැන කවර කතාවද කියලා අහනවා. ඊළඟට කියනවා ස්ත්‍රියකට වාසී වෙලා මිත්‍ර ද්‍රෝහිකම් කරන්න එපායි කියලා, පව්කම් කරන්න එපායි කියලා. ඒ කියන්නේ ස්ත්‍රියක් වෙත මහ මුළු මහ පොළොවම ගෙනල්ලා දුන්නා. දැන් ස්ත්‍රියක් කියලා ගැව්වාම සියලුම ස්ත්‍රීන් ගණේ ඔක්කොම ස්ත්‍රීන් මෙහෙමයි කියලා ගන්න නෙමෙයි මේක. අධර්මයේ හැතිරෙන කාන්තාවක් කියලා ගන්නු එතකොට හරි. ඔය ධර්මවාදී කෙනෙක් නම් තව කෙනෙකුට අවේදාසාධාරණ වෙන විදිහ දේවල් ඉල්ලන්නේ නැහැනේ. එහෙනම් අධර්මයේ අධර්මවාදී ස්ත්‍රියකට වශී වෙලා ඒ ස්ත්‍රිය මහ පොළොවෙ ඉල්ලුවාම මහ පොළොව ගෙනල්ලා දුන්නත් ඒකෙන් ඉස්පාසුකටපත් වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. ඒ මහ පොළොව ගෙනල්ලා දුන්නත් තවක් පිරිමියෙක් කෙරෙහි ලෝභ හිතක් හටගත්තොත් ඒ පිරිමියත් එක්ක යනවායි කියන එක තමයි මේ කියන්නේ. එහෙම ස්ත්‍රියවන් එහෙම අධර්මයේ අධර්මවාදී ස්ත්‍රියන් පාපී ස්ත්‍රියන් කෙරෙහි වශී වෙලා කිසිම කෙනෙකුට අවඩක් අසාධාරණයක් පාපයක් කරන්න එපායි කියලා. තමන්ට උදව් කරපු අයට විනාශයක් ලං කරන්න එපායි කියලා. මේ යක්ෂයාට තේරුම් කළ දෙනවා. ඉතින් යක්ෂයා තේරුම් ගන්නවා මේ කියපු සියලුම උතුම් මනුස්ස ගුණධර්ම ඔක්කොම අරගත්තහම මං ඒ ඔක්කොටම අනිත් පැත්තටනේ කරලා තියෙන්නේ. මං ඒ කිසිම මනුස්ස ධර්මයක්වත් මේ සපුර ගන්න පුළුවන් වෙලා නැහනේ. මං ඒවට පටහැනිවනේ කටයුතු කරලා තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන අර විදුර පඬිතුමාගෙන් සමාව අරගෙන විදුර පඬිතුමාට විදුර පඬිතුමාව නැවත තමන්ගේ රාජ්‍යයටම ගිහින් ඇරලවන්නම් කියලා කියනවා. ඉතින් ගිහින් ඇරලවන්න හදනකොට මේ විදුර පඬිතුමා කියනවා එහෙම කරන්න ඕනේ නැහැ. මාව නාගබවනටම එක්කගෙන යන්න. මම මේ නාගරාජයාව දකින්න කැමතියි කියලා කියනවා. ඊට පස්සේ සේනක පඬිතුමාව කැමති කරවගෙන නාගබවනට එක්කගෙන යනවා. ඒ නාගබවනට එක්කගෙන ගිහිල්ලා වරුණ නාගරාජයා ළඟට ගිහිල්ලා කතා බහ කරනවා. බලනවා වරුණ නාගරාජයා දැන් අඳුරනවා කෙනාව. මොකද කලින් දහම් කතා කරලා තියෙනවා. එයා වන්දනා කරන්නෙත් නැහැ මෙයා වන්දනා කරන්නෙත් නැහැ. හේතුව මොකද කියලා අහනවා. හේතුව මොකද කියලා කියවහම කියනවා මරණ දණ්ඩේනේ නියම කරපු කෙනෙක් මරන්න හදන කෙනෙක් ලවා වන්දවා ගන්න එක මේ ලෝකෙ හිතෙන් දෙකක් නෙමෙයි කියලා. තමන්ව මරන්න හදන කෙනා තමන්ට වඳින්නෙත් නැහැ. මරණයට පත් වෙන්න ඉන්න කෙනා අනිත් කෙනාට වඳින්නේ නැහැ. ඒකයි කාරණාව කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ වාර නාගරාජයාගෙන් අහනවා මොකද්ද මේකට හේතුව ඇයි මම මෙහෙම කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම නාගමාණික්කේ දීපු කතාවත් මේ ගැන කියනකොට නාගකන්‍යාවට දොලක් ඉපදුණු කතාවත් හෘද මාංශයේ දෙන්න ඕනේ අවස්ථා කතාවත් විස්තර කරලා කියනවා. මේ කීවට පස්සේ නාගරාජයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. නාගරාජයාගෙන් අහනවා වරුණ නාගරාජයා ඔබට මේ සැප සම්පත් සියල්ල මේ ලැබිලා තියෙන්නේ මේ නාගබවන මේ ලැබිලා තියෙන්නේ ඔබ කරගත්ත පව්කම් නිසාද පින්කම් නිසාද කියලා අහනවා. එහෙනම් පින්කම් පුණ්‍ය විපාක නිසායි මේ දේවල් ලැබුණේ කියලා කියනවා. එහෙනම් ඔබ මීට පෙර මේ 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 දේවල් ලැබෙන්න මොනවද කරේ කියලා අහනවා. ඒ පාර කියනවා මම මෙන්න මෙහෙම කලින් ආත්මෙකදී මෙන්න මෙහෙම ගුණධර්මයන් පූර්ණේ කළා. අන්නේ දේවල් වල විපාක නිසා තමයි මේ දේවල් මෙහෙම උනේ කියලා. එහෙනම් ඊට පටහැනි දේවල් කරලා අපාගත වෙන්නේ යන්නේ ඇයි කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම නාග කන්‍යාව ළඟටත් ගිහිල්ලා එහෙමම අහනවා. එහෙම උනේ මෙන්න මෙහෙමයි මං කලින් මෙන්න මෙහෙම බොහෝ ගුණ ධර්මයන් පූර්ණ කළා දන් දුන්නා ආදී වශයෙන් සමන බමුණන්ට උපකාර කළා ආදී වශයෙන් දේවල් කිව්වා. එහෙම වෙලා තමයි මෙන්න මේක සිද්ධ වුණේ කියලා තේරුම් කරවලා ඒ කෙනාවත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. ඒ හැම කෙනාගේම අස්පාදනවා. එහෙම කළා නැවතත් තමන්ගේ නුවරටම යනවා. යොන්න ඔය විදිහට ප්‍රඥා පාරමිතාව පුරපු හැටි තථාගතයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට විදුර මහා ජාතකයේ දේශනා කරනවා. ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි, ප්‍රඥා පාරමිතාව පිළිවෙල කොහොමද කියලා. දැන් මේ ජාතකේ තමන් යම් සද්ධර්මයක් දැනගෙන හිටියනම්, අවබෝධ කරගෙන හිටියනම්, වටහාගෙන හිටියනම්, ඒ සද්ධර්මයට කිසිම හේතුවක් නිසා කඩකිටුලක් එන්න දුන්නේ නැහැ. ඒ තුලයි ප්‍රඥාව වර්ධනය කරගත්තේ, ප්‍රඥා පාරමිතාව පිළිවෙල. තමන් දැනගත් වටහාගත් සත්පුරුෂ ධර්මයක් තියෙනවා නම් අන්නේ ධර්මයෙන් අන්නේ ලෝක සත්‍යයට යහපත සලසන එකයි කලේ. අද බුද්ධ රාජ්‍යයටපත් වෙලා ලෝක සත්‍යයට, ලෝක සත්‍ය නිවන් මාගේ පිහිටවනවා වගේම, එදා උන්වහන්සේ දැනගෙන හිටියේ යම් සත්පුරුෂ ධර්මයක් තියෙනවා නම් අන්නේ සත්පුරුෂ ධර්මයන්හි ලෝක සත්‍යව හික්මෙව්වාය කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඔබ මේ ජාතක කතා පරිශීලනය කරලා බලන්න, මේවා බොහොම අපූර්වවට බොහොම විස්තර විග්‍රහ ඇතුව පොතපතෙහි සඳහන් වෙනවා. මේ ඔබට විදුර ජාතකයේ බොහොම කෙටියෙන් දේශනා කළේ බොහොම දිග ජාතකයක්. ඉතින් ප්‍රඥා පාරමිතාව පුරාගෙන ආපු හැටි, තව බොහෝ ජාතක කතා මේ ප්‍රඥා පාරමිතාව ගැන තියෙනවා. ඉතින් එදාත් උන්වහන්සේ මිත්‍ර ද්‍රෝහියෙක් නොවෙන්න කියන කාරණාව සඳහන් කරනවා. ඔබ අහලා ඇති මිත්තානිසංස සූත්‍රය කියලා සූත්‍රයක්. මිත්තානිසංස සූත්‍රය, මිත්‍ර ද්‍රෝහියෙක් නොවීමේ ආනිසංස. ඔය මිත්තානිසංස සූත්‍රය දේශනා කරන්න මින්මුතුනේ උන්වහන්සේගේ බෝසත් අවදීදී. මේක තියෙන්නේ මූගපක්ඛ කියන ජාතකේ. ඔබ අහලා ඇති තේමිය කුමාරයාගේ ජාතකේ, තේමිය කුමාරයාගේ කතාව. ඒකෙත් ගන්න දේවල් බොහෝයි පිංගුතුනි. නෙක්කම පාරමිතාව පුරපු එක ගැන තමයි ඒකෙන් කියන්නේ. නමුත් ඒකේ ප්‍රඥා පාරමිතාව වර්ධනය වෙන හැටි දකින්න පුළුවන්. උන්වහන්සේ මිත්‍ර ද්‍රෝහියෙක් නොවීමේ ආනිසංස ඔය කියන ගාථා 10ම දේශනා කරනවා ඒ වෙලාවේ. ඔබ අහලා තියෙන තේමිය කුමාරයා රජකමට බයේ, මේ රජ කරාම මේ මැරෙන්න එනවායි කියලා හිතාගෙන මේ ගොළුවෙක්, බිහිරෙක්, කොරෙක් විදිහට කටයුතු කළා කියලානේ. හොඳට කියවලා බලන්න පින්වතුනි. එහෙම කැපකිරීමක් ගැන හිතා ගන්නවත් බෑ පින්වතුනි. අවුරුදු 16ක් මේ ඉපදිලා මාස 2-3ක ඉඳන් අවුරුදු 16ක් යනකම් ඔය ගොළුවෙක් බිහිරෙක් වගේ ඉන්නවා, කොරෙක් වගේ ඉන්නවා. ඒ වෙනකොට ඒ සියලු දෙනා එකතු වෙලා මේ ගෙනාට දෙන වද ටික සාමාන්‍ය මිනිහෙක් දරන්න පුළුවන් එහෙම වද ප්‍රමාණයක් එහෙම නෙමෙයි දෙන්නේ. පොඩි කාලේ නම් මාස 2-3 ඉඳන් කිරි බොන වයසේදී කිරි දෙන්නේ නැතුව ඉන්නවා. ඇයි? මෙයා කතා කරන්නේ නැහැ, අඬන්නේ නැහැ. ඇයි අඬන්නේ නැත්තේ? ජාති ස්මරණ ඥානය පහළ වෙනවා සේසත යට ඉන්නකොට. ඒ සේසත රජිග්ගුහිද දේවතාවෙක් තමන්ගේ ගියාත්මක මෞතුමියක්. මේ බය වෙලා ඉන්නකොට අහනවා ඇයි කියලා. ඇහුවාම කියනවා මේ මං පෙර ආත්මේ අවුරුදු 20ක් රජකම් කළා. අවුරුදු 80,000ක් ඔසුපත් නරකයේ පැහුණා. ඒක නිසා මේ රජකම ලබන්න තියෙන බය නිසා තමයි මෙහෙම උකටලිය වෙලා ඉන්නේ කියලා. ඉතින් මේකෙන් ගැලවෙන්න මගක් තියෙනවයි කියලා ඒ දේවතාවිය කියනවා. අඳේ ගොළුවෙක්, බිහිරෙක්, මෝඩයෙක් විදිහට හිටියනම් මේකෙන් ගැලවෙලා යන්න පුළුවන් කියලා. ඉතින් ඒක පිළි අරගෙන මම ඒක දිවිහිමියෙන් කරනවායි කියලා අදිෂ්ඨාන කරගෙන තමයි මේ මාස 2-3 දරුවා ওই විදිහට කටයුතු කරන්නේ. අනිත් ළමයි හිරි දෙන්න පරක් වෙනකොට අඬනවා. මේ කුමාරයා අඬන්නේ නැහැ. සමහර දවස්වලට මුළු දවසම කිරි දෙන්නේ නැහැ, බඩගින්නේ. ඒත් අඬන්නේ නැහැ. අම්මා දරු සෙනෙහස නිසා නැවත කිරි දෙනවා. ඔහොම අවුරුද්දක් ගත වෙනවා. අවුරුද්දක් දෙකක් යනකම් ওই විදිහටම කරනවා. තව අවුරුද්දක් කන්න දෙන්නේ නැහැ. කෑම ආහාර කැවිලි කවන අවස්ථාවවලදී කැවිලි දෙන්නේ නැතුව ඉන්නවා. එක එක කැවිලි జాතියින් ගෙනහලා අනිත් ළමයින්වත් ගෙනත් තියලා බලනවා. හැරලවත් බලන්නේ නැහැ පැත්ත. කැවිලි දෙන්න නැතුව තියලා බලනවා. පළතුරු දෙන්න නැතුව තියලා බලනවා. අනිකුත් ආහාරයන් ගේනකොට ඒවල බඩගින්නේ තියලා බලනවා කන්නේ இல்லයි කියලා හිතා. නොඑක් සර්පයන්ව විස දාලා අයින් කරලා ඇඟට ගෙනල්ලා දානවා. බය වෙන්නේ නැහැ කෑ ගහන්න දැන් ගෑ ගහන්නේ අනිත් ළමයි බය ගෑ ගහලා දුවනවා. බොහොම දමණය කරපු ඇත්තුන්ව කුලප්පු වේශයක් අරගෙන ළඟට එවල බලනවා. මට බය වෙන්නෙත් නැහැ. මොකද මේ හැම අවස්ථාවකම මහා අදිෂ්ඨානයෙන් කටයුතු කරන හේතුව මේ රජකම වාර මොකද රජතුමා මේ කලකිරීමටපත් වෙන රජතුමා එක හොරු හතර දෙනෙකුට දෙන දඬුවමක් නිසා එක්කෙනෙක් උල තියන්න කියනවා අනික් එක්කෙනාව පළලා ලුණු දාන්න කියනවා තව එක්කෙනෙක් දඟ කියලා වුණා ඔය විදිහට දෙන දඬුවම් ගැන බය හිතෙනවා මේ දේවල් Tamanටත් කරන්න සිද්ධ වෙනව නේ කියලා මේවා කරොත් එහෙම මට අර විදිහටම අපායේ ලගින්න සිද්ධ වෙනව නේ කියලා ඒ දුකෙන් ගැලවෙන්න ඕනේ කියලා හිතාගෙන තමයි ඔහොම කටයුතු කරන්නේ ඒ කිසිම දෙයකට බය වෙන්නේ නැත්තේ ඊට වඩා අපායේ ඉන්න බය නිසා තමන්ගේ ගේ ඇතුළ වලට දාලා ගිනි තියන වටේම ගිනි තියලා බලනවා කෑ ගහයිද කියලා පැනලා දුවන්න හදයිද කියලා නෑ ඒ සියලු වේදනාව නිවසනවා ඔහොම ඔහොම අවුරුද්දක් විතර කරනවා තව අවුරුද්දක් මේන විදිහක් කරනවා තව අවුරුද්දක් තව විදිහක් කරනවා ඔය 16 අවුරුද්දක්ම ওই විදිහට මහා දුක් විඳිනවා නාවන්නේ නැතුව තියෙනවා මොකද දැන් කොරෙක් විදිහට ඉන්නේ ඇවිදින්න කරන්න බෑ අතපය හොලවන්න බෑ නාවන්නේ කක්ක යන්නේ ඇඳේමයි ඒ අහනෙම කක්ක දාලා ඒ කක්ක උඩම ඉන්නවා හොදන්නේ නැහැ කවුරුවක්වත් කඳ ගගහ දාඩි පෙරාගෙන ඒ ජරා ගොඩේමයි ඉන්නේ කවුරුත් හොදන්නේ නැහැ එයා පරික්ෂා කරලා බලනවා මේ කෑ ගහයි දැන් ඉන්න බෑ කියයි නාන්න ඕනේ කියයි එහෙම කළා අන්තපුර කාන්තාව ගෙනහල්ලා උත්සාහ කරනවා කාමයෙන් පොළඹවලා මේ මේක කොහොම හරි මේ කතා කරවන්න ඕනේ කොරවව නැති කර ගන්න ඕනේ කියලා. එහෙම ඒවට අහු වෙන්නෙත් නැහැ. ඊට වඩා අපායේ ඉන්න පොබලයි කියලා තේරුම් අරගෙන මහ වීර්යෙන් කටයුතු කරනවා. අවසානයේදී රජතුමා මරන්න තීරණය කරන වෙලාවෙදි ඉවසගෙන ඉන්නවා. අම්මගේ දුකට අම්මගේ පපුව පැලිලා මැරෙයි කියලා දැකලත් එහෙම හිතුණත් මම මේ වෙලාවේ බිඳු මාත්‍රයක් හරි කට ඇරියොත් මේ ජීවිතේ මහා අනතුරකට වැටෙනවා නේ කියලා අම්මටත් ඒකෙන් යහපතක් සිද්ධ වෙන්නේ නැතේ කියලා දැකලා ඉවසගෙන ඉන්නවා දැන් අද බලන්න ඕනේ ඒකට පැවිදි වෙන්න එනවා අම්මා පොඩ්ඩක් කඳුළු බින්දුවක් දෙකක් ඇලුවාම ආපහු ගෙදර යනවා ප්‍රඥාවට හරි බාධා ඇති කර ගන්නවා මෞසේනේ හස නිසා තමන්ගේ ප්‍රඥාවේ තියෙන මොන මොකද්ද ගිහි ගෙදර ලැග්ගොත් සසරේ තමයි ඉන්න වෙන්නේ එයන් මේ ගිහිගෙන් ගැලවිලා පැවිදි වෙන්න අවස්ථාවක් හම්බෙච්ච තියෙති බැදීම් අඩු වෙලා තියෙන වෙලාවකදී නිවන් මාර්ග සකස ගන්න තියෙන අවස්ථාවේදී ඒකට පිටුපාලා යන්නේක කරනවද නැද්ද කියලා තීරණය ගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් තමන් දැනගෙන හිටිය සද්ධාමර තමයි ඔය පිටුපාන්නේ. තමන් දන්නවා ඒක. හොඳටම දන්නවා. නැත්තම් පැවිදි වෙන්නේ ඉන්නේ නැහනේ. නමුත් ආවත් තමන්ගේ ඒ දැනගත් දහමට අවබෝධ කරගත්ත දේ වටහාගත්ත දේට පිටුපානවා. ඒක කඩ කර ඒකට කඩ කිලුටක් එකතු වෙන්නේ නැතුව ඉන්න බෑ. අන්නේ දේවල් වලට අහු වෙනවා මවු සෙනෙහසට අහු වෙනවා කරන්න දෙයක් නැහැ ඉතින් ඥාති හිත මිත්‍රාදීන්ගේ දෝෂාරෝපණ වලට අහු වෙනවා එක්කෝ තමන් ඇසුරු කරපු කාන්තාවන්ගේ කීමට අහු වෙනවා එන්නේ නැහැ ආව අහිලා යන අය ඉන්නවා ප්‍රඥා පාරමිතාව පුරන්න වීර්ය නැහැ තමන් ලැබු යම් අවබෝධයක් වැටහිමක් තියෙනවා නම් ඒවා ඒ විදිහෙම ස්ථීර වශයෙන් ඒවා කඩ කරන්නේ නැතුව කිසිම ධර්මතාවයන් නිසා කඩ කරගන්නේ නැතුව ඉස්සරහට අරගෙන ඉන්න හයියක් නැහැ. ඉතින් තේමිය කුමාරයාගේ ජාතක කතාව ඉතින් කල්පනා කරලා බලන්න මොන තරම් දුක් විඳද කියලා. අද ඔය අන්තම් මේ කඳුළු බින්දුවක් දැකලා ඔයා පවහැරින්නේ. hina වෙලා අත වෙනුමමයි අද හිත වෙනස් කරගන්නේ. ඔබ කල්පනා කරලා බලන්න රජසැපතියෙද්දිත් අත්‍තර දුක් විඳ දැහැ ගැහැට විඳින්නත් 16 අවුරුද්දක් කොච්චර දුක් විඳගෙන ආවද කියලා. ඒ කිසිම අවස්ථාවක තමන් වටහාගත් ධර්මතාවයන් වලට කඩිකුරුටක් ඉතු කරන්න ගියේ නැහැ. කෙසේ හෝ ඒවා ඒ සියලු දෙනාටම යහපතයි උදා වුණේ හැම දෙයකින්ම. ඔය මිත්තානිසං සූත්‍රයේ මිත්‍ර දෝහියෙක් වෙන්න එපායි කියන කාරණාව ඒ මරන්න එක්කන් ගිය අසුරුවට තමයි කියන්නේ. ඒ අසරුවට යටතෙන් ධර්මයෙන් අනුශාසනා කළා. ඒ අසරුවත් කැමති වෙනවා මමත් පැවිදි වෙනවායි කියලා. ඉතින් පොරොන්දු කරගෙන මේ මෙතන මේ ඉන්නේ එහෙනම් මං ගිහින් එන්නම් කියලා කණික් කට්ටියට පණිඩේ කියලා ඒ රජතු සීටුවරු මැති ඇමතුරු ඒ සියලු දෙනාම ඇවිල්ලා මුළු මහා නුවරක්ම පැවිදි වුණා අන්තිමේදී ඒ ධර්මයේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලැබලා. මේ තමන් වටහාගත්ත ධර්මයක් තියෙනවා නම් උතුම් මනුස් ගුණ ධර්ම තියෙනවා නම් මිනිස් ගුණ ධර්ම තියෙනවා නම් ඒව කඩ වෙන්න දුන්නේ නැහැ කිසිම අවස්ථාවක. ඉතින් ඒව කඩ වුණාය කියලා කියන්නේ මේ ප්‍රඥාවට ප්‍රඥාව පූර්ණිය වෙන්න යන ගමනට ඇති වෙන බාධාවල් නේද? ඉතින් තථාගතයන් වහන්සේ බුද්ධරා මේ මහබෝසතාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙලත් මේ ප්‍රඥාවට බාධා වෙන දේ ධර්මතාවයන් කියන්නේ ඒකයි. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී වශයෙන් මේ පංච නීවරණ ධර්මයන් දේශනා කරන්නේ ඒකයි. යමෙක් සෝතාපන්න වෙලාදී මේ සීල ධර්මයන් යටපත් වෙනවායි කියලා කියන්නේත් ඒකයි. ප්‍රඥාව පහළ වෙනකොට මේ ධර්මයන් පහ වෙලා යනවා. මේව පුරුදු කරගෙන එන්න ඕනේ. කාමයෙන් අන්ධ වෙලා තමන්ගේ උතුම් මනුස්ස ගුණ ධර්මයන් වලට කඩකිලුටක් එකතු කරගන්නේ නැතුව ඉන්න ඕනේ. අන්න එහෙම කටයුතු කරනකොට තමයි පිංගුතුනි මේ ප්‍රඥා පාරමිතාවන් වර්ධනය වෙවි එන්නේ. අන්න එහෙම අයට පුළුවන් සත්පුරුෂයන් වහන්සේලාගේ සද්ධර්මය ශ්‍රවණය කරන වෙලාවේදී උත්තරීතර නිවන් මඟ සකස් කරගන්නට. එහෙනම් පිංගුතුනි කාල වේලාව බොහෝ ගත වෙලා නිසා අපි මෙතනින් දේශනාව හමාර කරනවා. ප්‍රඥා පාරමිතාව ගැන ඔබ තවදුරටත් කල්පනා කරලා බලන්න පින්වතුනි. ඔබ කොහොමද මේ ප්‍රඥා පාරමිතාව පුරන්නට ඕනේ කියන එක තමන්ට වැටහෙන පරිදි මේ ජාතක කතාවන් ඔබත් කියවලා බලන්න, විදුර ජාතකය කියවලා බලන්න, උම්මක ජාතකය කියවලා බලන්න. තව බොහෝ ජාතක කතා තියෙනවා. අපි ඒවා ඉස්සරහදී විස්තර කරන්න උත්සාහ කරනවා. මේ දේවල් කියවලා බලලා තේරුම් ගන්න ලෝක සත්‍යයට මොනතරම් යහපතක් කරපු අයද මේ බුද්ධකාරක පාරමිතා ධර්මයන් පුරනවායි කියලා කියන අය. ඒ උත්තමයෝ හැමතිස්සෙම කරේ ලෝක සත්‍යයට යහපත සාසනය එකේ කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ ලෝක සත්‍යයට යහපත සාසන ගමනේදී තමන්ගේ පාරමිතා ධර්මයන් පූර්ණිය වෙනෙච්ච හැටි අපිට දැක ගන්නයි තියෙන්නේ. එහෙනම් පින්වතුනි අපි මෙතනින් ඉස්සරහට මේ පාරමිතා ධර්මයන් ගැන ඊළඟ දේශනාවලදී සාකච්ඡා කරගෙන යමු. අදට සද්ධර්ම දේශනාව මෙතනින් හමාර කරමු. හොඳයි පින්වතුනි. දේශනාව හමාර කිරීමට ප්‍රථමයෙන් අපි කෙටි පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරමු. සීල දෙනාම කෙටි පුණ්‍යානුමෝදනාවට සූදානම් වෙන්න. හොඳයි පින්වතුනි. එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, සද්ධර්මයේ දේශනා කරන්නට යෙදිලා, සද්ධර්මයේ සාකච්ඡා කළා, සද්ධර්මයේ මානසිකාර කළා, ඔබ නගා ගත්තා වූ ඒ සියලු පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය සියලු ලෝක සියලු සත්ත්වයන්ටම අනුමෝදන් කරමු. පළමුකොටම සීපත් කරගන්න පිංගුතුන් මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්නවා, නිවන් මඟ සකස් කරගන්නවා කියලා හිතාගෙන මහත් වූ වීරයෙන් අදිස්ථානයෙන් යුතුව අපකැප වෙලා කටයුතු කරන්නා වූ යම් කිසි පිරිසක් මේ තුන් ලෝකාත්‍රය තුල වැඩ ඉන්නවා නම් අන්නේ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ ඒ සියලු පුණ්‍ය සම්පාද ධර්මිය කුසල සම්පාද ධර්මිය අනුමෝදන් කරන්. ඒ අනුමෝදනාවෙන් මේ සියලු දෙනාටම වැඩි වෙලෙන් දෙනා වූ සියලුම දුක් දෝසාන්තකාරවල දුහරින් භූත වේවා. ශරීරයේ සප්තදාස දූෂීමේ වැදපිනියම් වූ 890ක් රෝග 99ක් වැඩි 23ක් ආන්තරා දෝසාන්තකාරවල දුහරින් භූත වේවා. යක්ෂ පීච පිසාජ මලෙවල කුම්බාණ්ඩාදීන්ගෙන් වැදපිනියම් වූ දෝසාන්තකාරවල දුහරින් භූත වේවා. ග්‍රහ ග්‍රහ බල උපද්‍රවයන් ආදීන්ගෙන් වැඩ පැමිණියා වූ දෝෂාන්තකාරවල දුහරින් භූත වේවා. අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය මේ ආත්ම භාවයේදීම වහවහම සාක්ෂාත් කර ගැනීමට සියලු පින් හේතු යත් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් උතුමි. මේ සද්ධර්මය ආරක්ෂා කරගෙන ආපු යම් කිසි පිරිසක් ඉන්නවා නම් මේ විහෙර විහාර පන්සල් ආරයන් වහන්සේලා ආරක්ෂා කරගෙන ආපු යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සිවුරු දෙනාට උපකරගත්තා වූ ඒ සීලු පුණ්‍ය සම්පාර ධර්මයන් අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනාවෙන් උපකරගත්තා ඒ අනුමෝදනාවෙන් ඒ උදව්පදව් කරගත්තා වූ ඒ කරපු කරා වූ ඒ ශාසනය ආරක්ෂා කරා වූ ඒ පිරිස යම් කිසි හේකින් අභාවි ස්ථානයක ගත වෙලා ඉන්නවා නම් ඒයින් අත මිදී සුඛී සූපත් භාවයට පත් වේවා. දසකුසලයේ මෙදෙත්වා දසකුසලයේ දසකුසලයේ වැඩත්වා දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දෙල පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් මුතුන් මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපෙන් චන්දසේකර ප්‍රජාපති කියන්නා වූ ඒ සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව සමුහයව සිහිපත් කරගන්න. ඒ වගේම සක්‍ර දෙවිතුමා ප්‍රදාන පරිවාර දේවතා පිණිස සිහිපත් කරගන්න. ඒ වගේම සතරවරණ සද්දවරණ ප්‍රදාන දේශ පරිවාර දේවතා පිණිස සිහිපත් කරගන්න. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රධාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට දුකක් කරදරයකට පත් වෙච්ච එලායිද උදව් උපකාර කළා වූ ඒ සියලු දේවදේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ වගේම ඉෂ්ඨකාමී දේවදේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න. උස දේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ සියලු ඒ ඔබ කරගත්තා වූ ඒ සියලු පුණ්‍ය සම්පාර ධර්මිය කුසල සම්පාර ධර්මිය ඒ සියලුම දෙවියන්ට අනුමෝදන් කරන්නේ. ඒ අනුමෝදනායෙන් සතුටුවන්නා වූ දෙවියන්ගේ දිව්‍ය අනුභවය වැඩි වේවා. දිව්‍ය තේජස වැඩි වේවා. දිව්‍ය ඍද්ධිය වැඩි වේවා. දිව්‍ය බලය දිව්‍ය දීප්තිය වැඩි වේවා. චිරහත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිත්වා දසකුසලයෙන් මිදෙත්වා දසකුසලයේ වඩත්වා දසුන්‍යක් ප්‍රයම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරෙත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් දුන සුජීවත් වෙඳගෙන තමන්ට උදව් පදව් කරන්න ආවෝ සියලුම දෙනාවා සිහිපත් කරගන්න. අම්මා තාත්තා දුවා දරුවෝ ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න. ඒ වගේම සේවක සේවිකාවන් සිහිපත් කරගන්න. ස්වාමි දරුවන්ව සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට වතුර වීදුරක් හෝ දීලා උදව් පදව්වක් කරපු කෙනෙක් ඉන්නව නම් අන්නේ සීල දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම ධර්මය ඔබයි පුණ්‍ය බාරේ කටයුතු කරන්නා වූ ඒ සීලම මහත් මහත්යෙන් සිහිපත් කරගන්න. ඔබ කරගත්තා වූ සීලම පුණ්‍ය සම්පාද ධර්මය කුසල සම්පාද ධර්මය ඒ සීල දෙනාටම අනුමෝදන් කරන්නේ අනුමෝදනා වෙන්නේ. ඒ ඇයට වැඩි වෙලඳියෙන්නා වූ සීලම දුක් දෝසාන්තකාරවල දුහරින් බුතේවා. ශරීරයේ සප්තදා දෝෂී වීමේ මැද පැමිණියා වූ සීලම දෝසාන්තකාර 89ක් රෝග 99ක් ව්‍යාධි 23ක් ආන්තර දෝසාන්තකාරව දුරින් බුතේවා. යක්ෂපේච විචාද මලගවිල කුම්බාණ්ඩාදීන් මේ වැදපේනවා සීලම දෝසාන්තකාරව දුරින් බුතේවා. දසකුසලෙ මෙදෙත්වා දසකුසලෙ වරත්තා දසමුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛින් සුඛිතර වෙත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරන්න පින් උදේ තමන් නමින් ධම්මාන්තරගත වෙන දෙජිත සීලු දෙනාටවත් සීලු දෙනාටවත් පින් අනුමෝදන් කරන්න. මේ අත්භාවයේ පමණක් නෙමේ කල්පණුව එකක් ඇතුළත තමන්ට අම්මා වෙත තාත්තා වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් වෙත ඒ සීල දනාව සිහිපත් කරගෙන ඒ සීල දනාවම ඔබ කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්පාද ධර්මිය කුත්ස සම්පාද ධර්මිය අනුමෝදන් කරන්. ඒ අනුමෝදනාවෙන් යම් කිසි එකකින් අභය ස්ථානයක ඉන්නවනම් ඒ අත මිදී සුඛී සුවපත් භාවයට පත් වේවා. දසකුසලයේ මෙදිට්වා දසකුසලයේ වැඩත්වා දසුණ්‍යක් ව්‍යාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්. එන මොහොතක් සිහිපත් කරගන්න පිඟුන් තමන් කරගත්තා වූ මේ සීලම් පුණ්‍ය සම්පාද ධර්මයන්ගේ පුණ්‍ය සම්පාද ධර්මයන්ගේ ගුණ බල මහිමේ මේ මිහිමලට මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම අනාදිවත් සංසාරයේ පටන් ඔබ කරගත්තා වූ මේ සීලම් පුණ්‍ය සම්පාද ධර්මයන්ගේ කුසල සම්පාද ධර්මයන්ගේ ගුණ බල මහිමෙන් ඔබ අප සීලු දෙනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාල ඒ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණයම සාක්ෂාත් වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. සීලු දෙනාටම තෙරුවන් සරණයි.
තිරභාවයට පියමන් කරන ගමනේ තවත් පියවරක් සමගින් හමුවන ලබන සතියේ තෙරක් නොමැති සසරි ඒ තෙරගන තෙරගන.